හොඳයි සාදු නාදයක් පවත්වන්න. තිසරණ සහිත පංචශීල සමාදානයේ සඳහා ශබ්ද නගලා නමස්කාරය. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒတိယံපි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාර වීරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාද වීරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මජ්ජපමා දට්ඨාන වීරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සබ්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුමන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස සද්ධර්ම ශ්‍රවණාභිලාෂි ගුණබර කාරුණික පින්වත්නි අද දවසේ සද්ධර්ම දේශනාව සඳහා අපිට කල්ලතුවම මාතෘකාවක් ලැබලා දුන්නා. ඉන්ද්‍රිය භාවනාව පිළිබඳව අපව දැනුවත් කරන්නය කියලා. ඉන්ද්‍රිය භාවනාව පිළිබඳව කරුණු පැහැදිලි කරගන්නට මත්තෙන් අප විසින් ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ලෝතුරා බුදුරජාණන් වහන්සේ උදෙසා මේ සඳය යාමයේහි මල් පහන් සුවඳ දුම් බෙහෙත් ගිලන් පස පූජාවන් තැන්පත් කළා. ඉතින් අපි පළමු කොට ලෝතුරු ගුණේට සදහම් ගුණේට මහසඟ ගුණේට ඒ තුන් ගුණ සිහි කොට උතුම් වූ ත්‍රිවිධ ආත්මයට මාගේ වන්දනාව නමස්කාරය වේවා කියලා සාදුනාදයෙන් නමස්කාර කරමු. ලෝතුරු අමාමේනී සම්මා සම්බුදුරජාණන් වහන්ස ඔබ වහන්සේ දා ලෝකයට අනුකම්පාවෙන් කරුණාවෙන් අසරණයන් සොයා ගොස් පිහිටුවාක් මින් මටද අනුකම්පා කොට මා කෙරෙහිද කරුණාවෙන් අප විසින් ගෞරවයෙන් පිළියෙල කොට තැන්පත් කරන ලද මල් පහන් සුවඳ දුන් බෙහෙත් ගිලන් පස පූජාවන් අප කෙරෙහි අනුකම්පාවෙන් ඉවසා වදාරත්වා පිළිගනිත්වා මේ සියලු පූජාවන් සම්බුදු ගුණ විසේහිම පූජා කරමි, පූජා වේවා, පූජා වේවා කියලා සාදුනා දෙයින් පූජා පවත්වමු. එසේ සම්බුදු පූජාවන් පවත්වමින් අපි දැන් මේ වෙලාවේදී බලාපොරොත්තු වූ ප්‍රාර්ථනාව ඉන්ද්‍රිය භාවනාව පිළිබඳව කරුණු පැහැදිලි කරගන්නට. බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රිය භාවනාවත් එහි සීක ප්‍රතිපදාවත් අසීක ප්‍රතිපදාවත් පිළිබඳව පැහැදිලි කරන දේශනාවක් මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙනවා. එහිදි රහතන් වහන්සේ නමක් හැටියට උන්වහන්සේ ඉන්ද්‍රිය කෙසේ පරිහරණය කරන්නේද යන කරුණ අසේක ප්‍රතිපදාව හැටියටත් සෝතාපට්ටි මාර්ගයේ සිට රහත් ඵලය දක්වා ඒ හික්මෙන ප්‍රතිපදාව සීක ප්‍රතිපදාව කෙසේදයි උන්වහන්සේ සීක්ෂ ප්‍රතිපදාව හැටියටත් වැඩිදුරටත් මෙහි සඳහන් වෙනවා. රහතන් වහන්සේ නමක් ඉන්ද්‍රිය පරිහරණය කිරීමේදී උන්වහන්සේලාට හැකියාව තියෙනවා කැමති ආකාරයෙන් ඉන්ද්‍රිය පරිහරණය කරන්නට. උන්වහන්සේලාටත් මේ ආයතනයන් තරමුණු ගැටුණහම මනාප බව උපදිනවා, අමනාප බව උපදිනවා. මේ ස්වභාවය උන්වහන්සේලාට තිබෙනවා. උන්වහන්සේලාටත් නොපිළිකුල් බව, පිළිකුල් බව උන්වහන්සේලාටද ප්‍රකටයි. උන්වහන්සේලාගේ තියෙන විශේෂත්වයේ තමයි වැඩු ඉඳුරන් නැති උතුමන් හැටියට මුළු ලෝකයටම අප්‍රිය අප්‍රසන්න අරමුණෙහි පිළිකුල්තනෙහි උන්වහන්සේලාට නොපිළිකුල්ව ඉන්න පුළුවන්කම තියෙනවා. උදාහරණයක් හැටියට ගතහොත් දිනක් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ අසරණයන් දුක්පතුන් සොයා පිණ්ඩපාත වඩින ගමනේදී එක්තරා ලාදුරු රෝගියෙකු දුරින්ම වඩින මහා කාශ්‍යපයන් වහන්සේ දැකලා බොහෝම ශ්‍රද්ධා සම්පන්න සිතක් පහළ කරගත්තා. හැමදාම මේ උතුමන් වහන්සේ මට මුණ ගැහෙනකොට පූජා කරන්න මාසන්තකව කිසිවක් නැහැ. මාසන්තකව යමක් පූජා කරන්න තියෙන වෙලාවේ ඒ උතුමන් වහන්සේ හමු වෙහි නැහැ. අද උතුමන් වහන්සේත් පූජා කරන්න යමකුත් මට ලැබුණා කියලා බොහෝ සතුටටපත් වෙලා තමා සන්තකයෙහි තිබූ කැඳ ස්වල්පයක් මහා කාශ්‍යපයන් වහන්සේට පූජා කරන්නට තීරණය කළා. ලංලංව වඩින උන්වහන්සේ කෙරෙහි සදහසිතින් ඒ කැඳ ස්වල්පයේ වේලන දෑතින් කුණෝ ශරීර අවයව ඇති මේ අහිංසක ලාදුරු රෝගියා කැඳ ස්වල්පයක් උන්වහන්සේට පාත්‍රයට බෙදද්දී බලාපොරොත්තු නොවුණු අහඹ සිදුවීමක් වුණා. රෙදිකෑලි වලින් ගැටගසා තිබූ කුණු වීගේ ඇඟිල්ලක් ගැලවි මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ පාත්‍රයට වැටුණා. මේ අසරණ මිනිසයා කල්පනා කළා ජීවිතේ දෙන්න ලැබුණු එකම දානය කරගන්න ලැබුණු එකම පින්කම ඒකත් ලේකී ගියා. උන්වහන්සේ දැන් කැඳ ටික පමණක් නෙවෙයි පාත්‍රයක් විසි කරලා දමාවි කියන හිතන තරමකයි මේ අහිංසකලා දුර්රෝගියා සිටියේ. ඔබනම් අපනම් සමහර වෙලාවට කැඳ ටික පමණක් නෙවෙයි ඒ පාත්‍රයවත් නැවත නොවලඳන්න පුළුවන්. ඒ තරම් පිළිකුල් අරමුණක්. ඒත් මහා කාශ්‍යප හාමුදුරුවෝ මේ මිනිසයාගේ අසරණකම බලලා මීට වඩා පින්කමක් කරගන්න තරම් ආයු සම්පත්තියක්ද නැති බව දැකලා ඔහු කෙරෙහි අනුකම්පාවෙන් ඒ ආසන්නයේම රුකක් මුල වැඩ සිට පිළිකුල් අරමුණෙහි නොපිළිකුල උපදවාගෙන දෑඟිල්ලෙන් කුණු ඇඟිල්ල ඉවතට දමා ඒ කැඳ ස්වල්පය ඔහුට පෙනෙන ආකාරයෙන්ම මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වැළඳුවා. අන්න රහතන් වහන්සේ නමකට පුළුවන්කම තියෙනවා මේ ඉන්ද්‍රිය ධර්ම වැඩි නිසා ලෝකේටම අප්‍රිය අප්‍රසන්න පිළිකුල් තැන ඒ පිළිකුල යටපත් කොට නොපිළිකුල් බව මතු කරගෙන වැඩ සිටින්න ඒ අනුව ඇහැට කනට නාසයට දිවට කයට සිතට ලැබෙන අරමුණු වලදී යම්තාක් ඒ ප්‍රිය ස්වභාවයක් වේනම් ඒ ප්‍රිය ස්වභාවය යටපත් කොට අප්‍රිය ස්වභාවයක් නොපිළිකුල යටපත් කොට පිළිකුල් ස්වභාවයක් ඒ ආයතනයන්ට ගැටීමෙන් උපදින පිළිකුල් බව නොපිළිකුලට පරිවර්තනය කරගන්නත් නොපිළිකුල පිළිකුල් බවටපත් කරගන්නත් උන්වහන්සේලාට හැකියාව තියෙනවා. බුදුහාමුදුරුවන්ගේ සම්බුදු සිරිත මොහොතකට සිහිපත් කළොත් එක් දිනක් බුදුරජාණන් වහන්සේ වඩින මඟ සලකුණු දුටු උන්වහන්සේගේ රූප ස්වභාවය දුටු මාගන්ධිය බැමිණිය කල්පනා කළා මෙවන් රූප ස්වභාවකින් යුක්ත තරුණයෙකුටයි මගේ රූප සම්පන්න දියණියව විවාහ කරලා දෙන්න වටින්නේ. මගේ දියණිය බොහෝමත්ම කැමති වේවි මේ තරුණයාට. බුදුහාමුදුරුවෝ දැකලා එබඳු අදහසක් ඇති කරගත්ත මාගන්ධිය බැමිණිය එය බුදුරජාණන් වහන්සේට කතා කරලා ස්වාමීනි මොහොතක් වැඩ ඉන්න මගේ බොහොම රූප සම්පන්න දේනියක් ඉන්නවා ඔබ වහන්සේටයි ගැලපෙන්නේ. මම ඒ සරසවාගෙන එනකන් මෙහි වැඩ ඉන්න කියලා නැවත වතාවක් තම නිවසට දුවලා තම ස්වාමියාට මාගන්ධිය බමුණාට මතක් කළා. අපේ දියණියට ගැළපෙන ස්වාමියෙකු ලැබුණා. හොඳ ලස්සන තරුණියෙක් හම්බ වුණා. අන්න ආවල් ගහයට වැඩ ඉන්නවා. අපි අපේ දියණිය සරසාගෙන යමු කියලා දියණියද සර්වාභරණයෙන් සරසවාගෙන උන්වහන්සේ වැඩ සිටිය ගස යටට යන විට උන්වහන්සේ පාසලකුණු පෙනෙන්නට සලස්වා ඉදිරියට වැඩම කරලා පාසලකුණු දිහා බැලූ මාගන්ධිය බමුණු මේනම් කාමයේහි රාගී වන කෙනෙකු නොව විරාගී චරිත ඇත්තෙකු බවව පාසලකුණු වලින් සැලකුවත් මව් දුවගේ බලවත් පෙරත්තේ නිසා උන්වහන්සේගේ පසුපසින් ගොස් ඉදිරියේ වැඩ ඉන්න බුදුරජාණන් වහන්සේ ළඟට ගොස් දියණිය පෙන්වා රජවරු පවා යුද්ධකට හෝ ඒ සරණ පාවා ගන්නට සූදානම් බවත් සවන් රූප සම්පන්න මේ මාගන්ධිය දියණිය ඔබ වහන්සේට බාර දෙන බව සරණ පාවා ගන්නා ලෙස සරණ පාවා ගන්නා ලෙස අයද සිටියේදී උන්වහන්සේ මතක් කළේ දැන් ලෝකයට මුත්‍රි ආරමුණ හැමෝම යුද්ධ කරලා හරි ඒ ලබා ගන්න සූදානම් රජවරු සිටවරු කාටත් ප්‍රිය වූ සුමුරු වූ ආරමුණක් ඒ බුදුරජාණන් වහන්සේ ලෝකයටම සඳුරු වෙච්ච ප්‍රියමනාප වෙච්ච ආරමුණ පිළිබඳව උන්වහන්සේ දේශනා කළේ නවදොරකින් අසුචි වගිරෙන අසුචි කලයක් වන් මේ මාගන්ධියාව අතින් තබා පයින්වත් ස්පර්ශ කරන්නට අකමැති බවයි ලෝකයටම මනාප වූ ප්‍රිය වූ නොපිළිකුල් අරමුණෙහි උන්වහන්සේට පුළුවන්කම තිබුණ වැඩේ ඉදිරියන් නැති උත්මයෙකු හැටියට නොපිළිකුලෙහි පිළිකුල උපදවා ගන්නට ඒ ඉන්ද්‍රිය වැඩුවහම ලැබෙන ප්‍රතිඵලය තමයි නොපිළිකුල් යන පිළිකුල උපදවාගෙන ඉන්නත් පුළුවන් පිළිකුල් යන නොපිළිකුල් බව උපදවාගෙන ඉන්නත් පුළුවන් නොපිළිකුලෙහි පිළිකුලෙහි දෙකෙහිම පිළිකුල උපදවා ගන්නත් පුළුවන් පිළිකුලෙත් නොපිළිකුලෙත් නොපිළිකුල් සංඥාව උපදවාගෙන ඉන්නත් පුළුවන් පිළිකුලත් නොපිළිකුලත් දෙකම යටපත් කොට උපේක්ෂා සහගතව සිටින්නටත් පුළුවන් මෙන්න මේ හැකියාව තමයි ඉන්ද්‍රිය වැඩු අසේක්ෂ භාවයට රහත් භාවයට පත් වූ උතුමන්ට මේ ඉන්ද්‍රිය පරිහරණය කරගත හැකි ආකාරය සේක ප්‍රතිපදාව හැටියට උන්වහන්සේ දේශනා කරනවා සෝතාපන්න ආදී මාර්ගයට කිවිසි කෙනාටත් චක්කුණා රූපං දිස්සා උපජ්ජති මනාපං උපජ්ජති අමනාපං උපජ්ජති මනාප අමනාපං එහුටත් එහෙට කනට නාසයට දිවට කයට මනසට මේ ආයතන හයට අරමුණු ලැබුණහම මනාපය කැමැත්ත උපදිනවා අමනාපය අකමැත්ත උපදිනවා මනාප අමනාප උපදිනවා කැමැත්ත අකමැත්ත උපදිනවා එහෙ නොනින් නිමසනවා අට්ඨියති හරායති ජිගුච්ඡති අට්ඨියති හරායති ජිගුච්ඡති ඔහු ඒ උපන් මනාප අමනාප භවෙහි කැමති වෙන්නේ නැහැ සතුටු වෙන්නේ නැහැ ඔහු ලැජ්ජාවටපත් වෙනවා පිළිකුලටපත් වෙනවා දුකටපත් වෙනවා අනේ මාවෙනි කෙනෙකු තුලත් මෙබඳු සද්ධර්මයක් දන්න මෙබඳු සද්ධර්මයක් වඩන මා තුලත් මේ අරමුණෙහි කැමැත්ත උපන්නනි අකමැත්ත උපන්නනි කැමැත්ත අකමැත්ත උපන්නනි කියලා ලැජ්ජාවටපත් වෙනවා කිමුකුලටපත් වෙනවා දුකටපත් වෙනවා ලැජ්ජාවටපත් වෙලා තමා පිළිබඳවම පිළිකුලටපත් වෙලා දුකටපත් වෙලා උපන් මනාප අමනාප දුරු කර හරින්නට වහා විර වීර්ය වඩනවා මේක තමයි සීක ප්‍රතිපදාව එතකොට මේ ශාසනයේ වචන දෙකක් තියෙනවා සීක අසීක රහතන් වහන්සේට කියනවා අසීක සීක්ෂයක්වත් නැහැ සියල්ල කෙලස් ආශ්‍රව නැසුවා සීක කියන්නේ හික්මෙනවා තාම ආශ්‍රව කෙලස් කර්ම ගෙවමින් යනවා සෝතාපන්න මාර්ගස්ත භාවී සිට අරහන්ත මාර්ගය දක්වා මේ සත්නමම අයිතිවන්නේ සීක පුද්ගලයෝ හැටියට එතකොට මේ සීක පුද්ගලයන් තුලත් ආයතනයේට අරමුණු ලැබිලා ඇහැට රූප කනට ශබ්ද නාසයට ගන්ධ දිවට රස කයට පහස සිතට සිතුවිලි මේ අරමුණු ලැබිලා මනාප අමනාප උපදිනවා දැන් බලන්න ඔබටත් එහෙට ලැබෙන අරමුණු නිසා එහෙට රූපයක් දැක්කම එක්ක හොඳයි කියන අදහස එනවා ලස්සනයි කියන අදහස එනවා එක්ක අවලස්සනයි කැතයි කියන අදහස එනවා කනට ශබ්දයක් ගැටුණාම හරි මිහිරේ කියන අදහස එනවා කැමති අදහස බව එනවා එහෙම නැත්නම් අමිහිරේ කරච්චලයක් කියන අකමැති බව උපදිනවා නාසයට ගන්ධයක් දැනුණාම අනේ හරි සුවඳයි කියලා ඒකනම් හරි සුවඳක් කියලා මනාපය උපදිනවා ඒක මහ දුකක් කියලා අමනාපය උපදිනවා දිවට රසයක් ලැබුණාම පුදුම රසයක් හරිම රසයක් කියලා මනාපය උපදිනවා ඔබට නිරස දෙයක් දිවට ලැබුණාම ඒ නිරස බව නිසා අකමැත්ත උපදිනවා. කයට සුව පහසු පහසක් ලැබුණාම හරි සිනිඳුයි හරි සුමුදුයි හරිම සපයි කියලා කැමැත්ත උපදිනවා. රළු පහසක් ලැබුණාම හරිම අමාරුයි හරිම අපහසුයි හරිම රළුයි කියලා අකමැත්ත උපදිනවා. සිතටත් කැමති අරමුණු ලැබුණාම මනාප බව උපදිනවා අකමැති අප්‍රිය දෙයක් සිහි වුණොත් ඒ පිළිබඳව අකමැත්ත පහළ වෙනවා දැන් ඔබටත් මේ ආයතන හයට අරමුණු ගැටුණාම කැමැත්ත අකමැත්ත කැමැති අකමැති බව උපදින බවක ඉන්නේ දැන් බලන්න මේ ආර්ය භාවයට පත් වෙච්ච උතුමන් වහන්සේලා තුල ඒ තත්ත්වෙ වෙනසක් නැහැ. උන්වහන්සේලාට තරමුණු ගැටුණාම චක්කුණා රූපං දිස්සා උපජ්ජති මනාපං උපජ්ජති අමනාපං උපජ්ජති මනාපමනාපං සෝතේන සද්දං සුත්තා උපජ්ජති මනාපං උපජ්ජති අමනාපං උපජ්ජති මනාපමනාපං ඝානේන ගන්ධං ගායිත්වා උපජ්ජති මනාපං උපජ්ජති අමනාපං උපජ්ජති මනාපමනාපං ජීවාය රසං සායිත්වා උපජ්ජති මනාපං උපජ්ජති අමනාපං උපජ්ජති මනාපමනාපං කායේන පොට්ටබ්බං පුසිත්වා උපජ්ජති මනාපං උපජ්ජති අමනාපං උපජ්ජති මනාපමනාපං මනසාය ධම්මං විඤ්ඤාය උපජ්ජති මනාපං උපජ්ජති අමනාපං උපජ්ජති මනාපමනාපං උන්වහන්සේලාටත් ඒ කැමැත්ත අකමැත්ත තියෙනවා. රහතන් වහන්සේටත් ඒ ටික තියෙනවා. රහතන් වහන්සේට අරමුණ කැමති විදිහට බාර ගන්න පරිහරණය කරන්න පුළුවන් ඉන්ද්‍රිය. රහත් නොවු ඒ තාරේ භාවයේ තත්ත්වෙච්ච සෙසු සත්නමට ආරේ පුද්ගලයන් සද්දනාටත් අරමුණෙහි මනාප අමනාප භාවයේ උපදිනවා. යම් ආයතනයකට අරමුණක් ගැටිලා කැමැති බව හෝ අකමැති බව කැමැති අකමැති බව උපන්නොත් ආර්ය භාවයේ තියෙන වෙනස මොකක්ද? ඔහු ලැජ්ජාවටපත් වෙනවා, දුකටපත් වෙනවා, පිළිකුලටපත් වෙනවා. ඒ උපන් මනාපය, උපන් අමනාපය, උපන් මනාප අමනාපය වහා නිරුද්ධ කරලා දානවා. උන්වහන්සේලාගේ චර්යාව. දැන් අපේ චර්යාව මොකක්ද? එහෙට අරමුණක් ගැටිලා රූපයක් ලැබිලා මනාපය උපන්නාම ඒ අරමුණ අයිති කරගන්න හදනවා. තමා සන්තකයට ගන්න බලනවා. අකමැති අරමුණක් නම් ඒක බැහැර කරන්න, තල්ලු කරන්න, විනාශ කරන්න උත්සාහ කරනවා. කනට, නාසයට, දිවට, කයට මේ ආදී අරමුණු ලැබුණාමත් එහෙමයි. කැමති දේ ලැබුණාම ඒක අයිති කරගන්න හදනවා. තමා සන්තකයට ගන්න බලනවා. අකමැති අප්‍රිය අරමුණක් වුණාම ඒක බැහැර කරන්න, තල්ලු කරන්න, වනසන්න, විනාශ කරලා දාන්න හරි අපි පෙළඹෙනවා. දැන් මොන්න සීක ප්‍රතිපදාවේ පුතුජන ප්‍රතිපදාවේ වෙනස මොකක්ද? හැමෝටම ආයතනයන්ට අරමුණු ගැටෙනවා. ගැටෙන නිසා කැමැත්ත අකමැත්ත, සැප වේදනාව, දුක් වේදනාව, අදුක්ඛම සුඛ වේදනාව මේ අරමුණේ ස්වභාවය අනුව හට ගන්නවා. ලැබිච්ච අරමුණ ප්‍රිය අරමුණක් නම් ඒ තහස නිසා සැප වේදනාව උපදිනවා. දුක් වූ අරමුණක් නම් අප්‍රිය අරමුණක් නම් දුක් වේදනාව උපදිනවා. ලැබෙන අරමුණ ප්‍රියද නොවු අප්‍රියද නොවු නම් මධ්‍යස්ථ නම් ඒ පහස නිසා අදුක්ඛම සුඛ භව උපදිනවා. තුන් වේදනාව හට ගන්නවා. සැප වේදනාව, දුක් වේදනාව, අදුක්කම සුඛ වේදනාව. එතකොට ආර්ය අනාර්ය භේදයක් නෑ. මේ ස්පර්ශ වුණොත් ආයතනයන්ට අරමුණු ගැටුණොත් සැප දුක් උපේක්ෂා කියන මේ තුන් වේදනාවෙන් යමක් හටගන්නවාමයි. තුන් වේදනාවෙන් යම් වේදනාවක් හටගන්නවාමයි. ඒ අනුව කැමැත්ත අකමැත්ත කැමැත්ත අකමැත්ත උපදිනවා පහළ වෙනවා. එතකොට දැන් අතිකරණ ක්‍රියාව ලැබිච්ච ඒ උපන් මනාපය අමනාපය උපන්නහම ලැජ්ජාවටපත් වෙනවා නේ මාවෙන කෙනෙක්ද තුලත් මේ අරමුණ දැකලා කැමැත්ත උපන්න නේද කියලා ලැජ්ජ වෙන්නේ පිළිකුලක් උපදින්නේ දුකටපත් වෙන්නේ නැහැ. ඒම හේතුවක් නේ අරමුණක් ලැබුණා අකමැත්ත උපන්නහම ලැජ්ජාවටපත් වෙන කාරණයක් නැහැ. පිළිකුලට දුකටපත් වෙන කාරණාවක් නැහැ. අපි ඒ ගැන දන්නේ නැහැ. නමුත් ආර්ය ප්‍රතිපදාවේදී උන්වහන්සේලාට කැමැත්ත අකමැත්ත උපන්නහම උන්වහන්සේලා ලැජ්ජාවටපත් වෙනවා. පිළිකුලටපත් වෙනවා. දුකටපත් වෙනවා. මාවෙන්නේ කුතුලත් මෙවැනි දහමක් අනුගමනය කරද්දිත් මෙවැනි දහමක් දැන සිටියේදිත් මෙවැනි දහමක හික්මෙද්දිත් අනේ මේ ඉන්ද්‍රිය තරමුණ ගැටුලා ගැටුණු නිසා මේ මනාපය අමනාපය උපන්නා නේද කියලා ලැජ්ජාවට දුකට පිළිකුලටපත් වෙලා ඒ උපන් මනාපමනාපෝ වහ වහ නිරුද්ධ කරලා නැවත නිවැරදි භාවයටපත් වෙනවා. ඒ උපන් උපන් මනාපමනාපෝ වහ වහ නිරුද්ධ කොට නැගී සිටින බවයි ආරි ප්‍රතිපදාව. දැන් අපි ඉන්නේ ආර්ය ප්‍රතිපදාවේ නෙමෙයිනේ. අපි ඉන්නේ ආර්ය ප්‍රතිපදාවේ නෙමෙයි. අපි ඉන්ද්‍රයන්ට අරමුණු ගැටුණාම ඒ පන්මනාපය මනාපය දුරු කරලා දාන්න උත්සාහයක් අපිට නැහැ. ඒ පන්මනාපය මනාපය නිසා ලැජ්ජාවට පිළිකුලට දුකටපත් වෙන කාරණාවකුත් අපි දැනුවත් නැහැ. අපි උපන්මනාපමනාපයේ ඉදිරියේදී අපි කරන්නේ කුමක්ද? ඒ උපන්මනාපමනාපයේ තුල ලෝභ ද්වේෂ දක්වා කාමච්ඡන්ද ව්‍යාපාද දක්වා සිත කුසල සහගත කරගෙන සමහර විට ඒ ඔස්සේ කාය වාක් ක්‍රියාවටත් යනවා. අපි උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු අපි එළියට බහිනකොටම අපේ ඇහෙට ගැටෙනවා මලක්. යම් අරමුණ ඇහෙට ගැටෙනවා. ගැටුණාම අපි දැනගන්නවා මලක්. තවදුරටත් ඒ දැනගැනීම දිනු වෙනවා ලස්සන මලක්. විමසන බව හිතේ ඇතිවන මොකක්ද ඒ මල? රෝස මලක්. හරි ලස්සනයි. දැන් සතුට මනාපය උපන්නා. ඊළඟට අපි මොකද කරන්නේ? මෙතන ඉඳන් ඒක බලලා විඳලා මදි. ඒ මනාපය දෙයට ලං වෙනවා. ඇවිදගෙන යනවා ඉදිරියට. ඉදිරියට ගියා ළඟට ගියා ඒත් මදි මනාපය ඉවහා යනවා අල්ලලා බලනවා අත කියලා බලනවා අතටත් සුවපහසුයි ඒත් සතුටේ නිමාවක් නැ මනාප බවේ නිමාවක් නැ සිත ගන්න හිතෙනවා නහයට ලං කරලා බලනවා හරි සුවඳයි නහයටත් මනාපයි දැන් එහෙටත් මනාපයි අතටත් මනාපයි නැහෙටත් මනාපයි දැන් ඒ වෙනකොට සිතටත් මනාපෝ අරමුණක් ලැබිලා දැන් මේ මනාපය දැඩි වුණාම මොකක්ද වෙන්නේ මට අයිති කරගැනීමේ ඕනකම එනවා මටත් ඇත්තම් මේ වගේ මලක් මේ වගේ පෙළයක් අත්ත මටත් ඇත්තම් අනුන් සතුදේ තමන් සතු කරගැනීමේ අවිද්‍යාව දැඩි ලෝභයට එනවා ඊළඟට මේක අයිති කරගන්න ඕන ඉරියලා නොදෙන කෙනෙක් නම් නොදෙයි කියලා හිතනත්ම හිතනකොටම ඔන්න කෝපයද උපදිනවා මේක ඉල්ලලා නම් ගන්න හම්බ වෙන එකක් නෑ මෙයාගෙන් නම් ගන්න බෑ ඉල්ලලා අන්න අකමැත්ත කෝපය උපදිනවා ඊළඟට ඊළඟට නෑ මේක කොහොම හරි ගන්න ඕන මොනවා වුණත් කමන්නේ ගන්න ඕන හොඳින් හරි නරකින් හරි ගන්න ඕන අපායේ ගියත් කමන්නේ ගන්න ඕන කර්මඵල විශ්වාසය නැතුව යනවා මිත්‍යා දෘෂ්ටිය මනෝ අකුසලය දැන් අවිද්‍යාව ව්‍යාපාදේ මිත්‍යා දෘෂ්ටිය අකුසල සහගත මනෝ කර්මය දැන් සම්පූර්ණයි දැන් හොඳින් හරි නරකින් හරි ගන්න යනවා හොරකම් කරලා ගන්න යනවා හොරෙන් කඩා ගන්න යනවා කාය කර්මයට ඒක අවෙන්න ගියොත් අපි මරලා හරි ගහලා හරි සරපරස රළු වචනයෙන් බැනලා හරි බිය ගන්නවලා හරි පැනලා ඉන්න හදනවා ඊළඟට ඒ වරද වහගන්න බේරෙන්න බුරුහරි කියනවා ඒ සාක්ෂි යටපත් කරන්න තරජනේ හරි කරලා ඒ වලක්වා ගන්න හදනවා දැන් බලන්න මනෝ කර්ම කාය කර්ම වාක් කර්ම කර්මයට ආවා ඊළඟට කර්මයට ලැබෙන ප්‍රතිපාකය මොකක්ද ප්‍රතිසන්දිය කල කුසල කුසල කර්මයට ප්‍රතිපාකය නැවත උත්පත්තිය ජාති කර්මයේ අකුසල නම් දුගතිය කර්මයේ කුසල නම් ප්‍රතිසන්දිය සුගතිය කොතන උපන්නත් ජාති ජරා මරණ ශෝක පරිදේව දුකයි හටගත්තේ දැන් බලන්න අපට ආයතනයට ගැටිලා එහෙට කනට නාසයට දිවට කයට සිතට අරමුණු ලැබිලා උපදින මනාපය ඒ පිළිබඳව පාලනයක් දහමක් යථාර්ථයක් නොදන්නාකම නිසා අවසන් වෙන්නේ දස අකුසලේ අකුසලයෙන් අවසන් වෙන්නේ එහෙට ගැටුණු ඔය අරමුණ වගේමයි කනට නාසයට දිවට කයට සිතට එබඳු අරමුණු ලැබුණාම අපි ඒ උපන් මනාප අමනාපය අනුව ප්‍රතික්‍රියාවන් දක්වලා කර්ම රැස් කරගන්න කුසල කුසල කර්ම කර්මය නිසා නැවත ප්‍රතිසන්දිය උපත හට ගන්නවා දැන් ඔන්න ආර්යයන් වහන්සේලා ආර්ය භාවයට පත් වුණා කියන්නේ උන්වහන්සේලා කල්ැතුවම දන්නවා මනාපමනාපය උපන්නොත් උපන් හැටියේ එය පාලනය කරගත නොහැකි වූහොත් මෙන්න මෙවන් තැනකට අපේ කායික ක්‍රියාව වාචික ක්‍රියාව මානසික ක්‍රියාව දක්වා පෙරළී යනවා කර්ම රැස් වෙන තැනකටම පෙරළී යනවා ඒ දුක නිරුද්ධ කරන ප්‍රතිපදාව නොවේ සීක ප්‍රතිපදාව නොවේ සීක ප්‍රතිපදාව කියලා කියන්නේ කර්මක්ෂය කරන කර්මය ගිවා දමන ආශ්‍රව ගිවා දමන කෙලෙස් ගිවා දමන ප්‍රතිපදාව නිරෝධය සාත් කරන ප්‍රතිපදාව මල එහෙට ගැටිලා ලස්සනයි කියන කෙනෙක් උපන්න ඒ නිසා ඊළඟට එතන පාලනය වෙන්න බැරි වෙච්ච නිසා කාය ආයතනය උපන්න කය ඇවිදවාගෙන ගියා අල්ලලා බලන්න අත ආපහු නැවත කාය ආයතනයේ ඉපදෙව්වා එතනින් නැති ඝාන ආයතනේ නාසය ඉපදෙව්වා ඒ සුභාසුබ බව මෙනෙහි කරන්න මන ආයතනේ ඉපදෙව්වා දැන් බලන්න දුප අරමුණු නිසා නැවත නැවත ස්කන්ධ ආයතන උපදවලා තියෙනවා කැමැත්ත නිසා යෝච භික්ඛවේ චක්කුං උප්පාදේ දුක්ඛස්සේසෝ උප්පාදෝ යෝච භික්ඛවේ සෝතං උප්පාදේ දුක්ඛස්සේසෝ උප්පාදෝ යෝච භික්ඛවේ ඝානං උප්පාදේ දුක්ඛස්සේසෝ උප්පාදෝ යෝච භික්ඛවේ ජීවා උප්පාදේ දුක්ඛස්සේසෝ උප්පාදෝ යෝච භික්ඛවේ කාය උපාදෝ දුක්ඛසේසෝ උපාදෝ යෝ භික්ඛවේ මනං උපාදෝ දුක්ඛසේසෝ උපාදෝ එහෙ කන නාසය දිව කය මන උපන්න කියන්නේ දුක උපන්න කියන එක දුක උපන්නා කියන්නේ පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධේ උපන්න කියන එක සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ එහේ උපදිනකොට එහෙට රූපේ ගැටිලා චක්කු විඥානෙ උපදිලා චක්කු සම්පස්සජා වේදනා රූප සංඥා රූප සංචේතන එහේ රූපයත් රූපස්කන්ධේට සෝ චක්කු සම්පස්සයෙන් හටගන්නා වූ වේදනා වේදනාස්කන්ධේට රූප සංඥා සංඥාස්කන්ධේට රූප සංචේතන සංකාර උපාදානස්කන්ධේට චක්කු විඥානෙ විඥානස්කන්ධේට වේවි එතකොට අපි නැවත නැවත උපදවලා තියෙන ස්කන්ධ දුක ආයතන උපදවලා තියෙන්නේ දුකයි උපදවලා දැන් නැවත නැවත දුක හටගන්න බව නිරෝධය සාත් කිරීම නෙවෙයි සීක ප්‍රතිපදාව කියලා කියන්නේ නිරුද්ධ කරන එක නූපදවන එක නොහට ගැනීමට නූපදිනසේ පිළිවෙතෙහි යෙදෙන එක අන්න ආරේ අනාරේ ප්‍රතිපදාවනි එහෙමනම් දැන් අපට පැහැදිලි අපිට අරමුණක් ගැටුණාම අපි ඒ අරමුණ ඔස්සේ කැමැත්ත අකමැත්ත උපදවාගෙන ඒ කැමැත්තට අකමැත්තට අනුව ලෝභ දේශ පහල කරගෙන ඒ අනුව කුසලා කුසල කර්ම රැස් කර ගැනීම දක්වා කාය වාක් මනෝ දුස්චරිතය දක්වා දස කුසලයේ දක්වා පරිවර්තනය වෙනවා පෙරලෙනවා. දැන් ඔබට මට යම් දවසක තේරුම් ගන්න පුළුවන් වුණොත් දස අකුසලය කියන්නේ දුගතිය උරුම කරලා දෙන අපායට හෙළන පාපී මාර්යාය අපාය ද්වාරය කියලා හඳුනගත්තොත් මේ අකුසලයෙන් මිදෙන්න ගැලවෙන්න ඕනකම උපන්නොත් අන්න එදාට අපිටත් ඕන වෙනවා ඉන්ද්‍රිය සංවරය පිළිබඳව, ඉන්ද්‍රිය භාවනාව පිළිබඳව යමක් සොයන්න ඉගෙන ගන්න. දැනට අපට ඒ බඳු අවශ්‍යතාවයක් තියෙන බවක් පේන්නේ නැහැ. එයි මේ හැම දිනාගෙම ඒකායන අරමුණ කැමැත්ත නිබඳව සොයමින් ඉන්නේ කුමක්ද? ඉන්ද්‍රියට, ඇහැට, කනට, නාසයට, දිවට, කයට, මනසට මනාපය උපදවා ගන්න පුළුවන් නම් අරමුණු ලැබලා ඒ මනාපය උපදින අරමුණු තමයි නිබඳවම සොයමින් ඉන්නේ. මේ ඇත්ත අමනාපය උපදිනවා දක්නැති. ආයතන හයට අමනාපය ගෙන දෙන අරමුණු ලැබෙනවා දක්නැති. ආයතන හයට අරමුණු ලැබිලා අමනාපය උපදිනවා නම් යම් තැනක ඒකට අකමැති. හැබැයි මනාපය උපදිනවා නම් මනාපය උපදින අරමුණු වලට කැමැති. දැන් අපේ අනාර්ය ප්‍රතිපදාව මොකක්ද? අමනාපය උපදින අරමුණට අකමැති, මනාපය උපදින අරමුණට කැමති. එනිසා අපි නිතරම උත්සාහවත් වෙනවා උපන් මනාපයත් අමනාපයත් කියන දෙකම දුරු කරන්න නොවේ, අමනාපය දුරු කරලා මනාපය වැඩි දියුණු කරගන්න, මනාපවත් වූ අරමුණු හොයන්න. ඔන්න ලෝක ප්‍රතිපදාව ඕක තමයි. ආර්ය අනාර්ය භාවයේ වෙනස උතන තියෙනවා. දැන් අපි ආර්ය භාවයට පත් වෙනවද? අනාර්ය භාවයේ තුලම තවදුරටත් රැඳෙනවද කියන කාරණාව පවතින්නේ මෙන්න මේ ලෝක ගවේෂණය මත. අපි කැමති අරමුණු හොය හොයා යනවා. දැන් අපි දැක්කලා ඇහැට ගැටුණු අරමුණ උපන් මනාපය නිසා ඒකට ලං වෙන්න ගිහිල්ලා අවසන් වුණේ හොඳින් හෝ නරකින් ගන්නවා කියන තැනකට ඇවිල්ලා, හොඳින් හරි නරකින් හරි ගන්න ගිහිල්ලා කාය වාක් මනෝ ත්‍රිවිධ කර්මයේම අකුසල සහගතව වෙච්ච තැනකින් අපි අවසන් වුණා. අර ගත්ත නිදර්ශනයේ තුල අපිට පැහැදිලි. අපි ටිකක් හිතලා බැලුවොත් අපි සබයි කියලා ගන්න, කැමැත්තයි කැමැතියි කියලා ගන්න අරමුණ අපිට අවසානයේට හදලා දීලා තියෙන්නේ එබඳුම යථාර්ථයක්මයි. එනිසා අපි පළමුවෙන්ම ඇයි අපට ඉන්ද්‍රිය භාවනාවක්, ඉන්ද්‍රිය සංවරයක් ඕන කරන්නේ කියන මූලික දැනුම, මූලික නුවණ, මූලික අවබෝධය ලබන්න නම් අපි ඉස්සෙල්ලා තේරුම් ගන්න වෙනවා අපි ඉන්න තැන. මම නිරන්තරයෙන්ම ඇහැට ලස්සන රූප, කනට මිහිරි ශබ්ද, නාසයට හොඳ සුවඳ, දිවට රස, කයට පහස ලැබේවායි කියන අපේක්ෂාවෙන් ඒ ප්‍රිය වූ මනාප වූ මధుර වූ අරමුණු සොයමින්ම සිටින කෙනෙක්. දැන් අපේ තම තමන්ගේ ස්වභාවය එකනේ, මේක තමයි ඇත්ත. දැන් අපි මනාප වූ දේ සොයනවා, සොයාගෙන යනවා. සොයාගෙන යන මනාප දේ තුල අපිට අවසානයේ උදා කරලා තියෙන දේ පිළිබඳවත් ටිකක් හිතලා විමසලා බලුවොත් හොඳයි. අපි දැකලා තියෙන හැම කෙනෙක්ම පළඟැටියෝ. පළඟැටියා කියන්නේ කැලේ ඉන්න සතෙක්, පියාඹගෙන යන පුංචි සතෙක්. පළඟැටියාට තියෙන ඉතාමත්ම ප්‍රිය අරමුණ තමයි ගිනි දැල්ල. පළඟැටියා ගිනි දැල්ලට හරි කැමති, බොහෝම ප්‍රියයි, බොහෝම මනාපයි. මේ අරමුණ කොහේ හරි ඈතින් හරි පෙනුනොත් ඒ ප්‍රිය මధుර අරමුණ හොයාගෙන පළඟැටිය පියාඹගෙන යනවා. දැන් බලන්න, පළඟැටිය පියාඹගෙන යන්නේ අප්‍රිය අමනාප අකමැති අරමුණකට නෙමෙයි, කැමති වූ ප්‍රිය වූ මනාප වූ අරමුණක් හොයාගෙනයි ඈතින් දකින ගිනි දැල්ල සොයාගෙන පියාඹගෙන යන්නේ. පළඟැටියට මනාප වූ ප්‍රිය වූ අරමුණ සැප හොයාගෙන යන්නේ. දැන් පළඟැටිය දුක හොයාගෙන යනව නෙමෙයි, සැප ලබන්නයි ප්‍රියූ මధుරූ මනාපේ අරමුණ සොයාගෙන පියඹාගෙන යන්නේ. දැන් ගිනි දැල්ලේ ගිහිල්ලා ඒ ප්‍රිය මధుර සොඳුරු අරමුණේ හැදෙනකොට පළඟැටියට අත්වන්නේ කෙබඳු වරණමක්ද? සොයාගෙන ආවේ සැප, දැක්කේ මధుරූ ප්‍රියූ අරමුණ. ඒත් ලැබුණේ රළු පහසක්. සැප වෙනුවට බලාපොරොත්තු සැපේ වෙනුවට මරණය හෝ මරණයට ආසන්න දුක් වේදනාවකටයි මුහුණ දෙන්න උනේ. පැහැදිලි නිදර්ශනයක්. දැන් බලන්න, පළඟැටියාට ගිනි දැල්ල පෙනුනේ කොහමද? ඒත් ගිනි දැල්ල සැබෑ ස්වභාවයේ යථාර්ථය කුමක්ද? පළඟැටියා පෝ මధుර ස්වභාවයෙන් ගිනි දැල්ල දැක්කත් ගිනි දැල්ල යථාර්ථය වෙනසක් වුණේ නෑ. ගිනිදැල්ලේ යථාර්ථය හසු වූදී දවන තවන බව, පුලස්සන බව. දවන තවන පුලස්සන ස්වභාවයෙන් යුක්ත වූ ගිනිදැල්ල පළඟැටියාට පෙනුනි මధుර වූ සොඳුරු ප්‍රිය වූ අරමුණක් ඇටියට. වරද කොතනද? ගිනිදැල්ලේද වැරද්ද? ගිනිදැල්ල කවදාවත්ම දශමයක්වත් පළඟැටියේ හොයාගෙන ගියේ නැහැ. එක දශමයක්වත් පළඟැටියන්ව දවන්න ගිනි දැල්ල ඉස්සරහට ගියේ නැහැ. ගිනි දැල්ලට ඕනකමකුත් තිබුණේ නැහැ. කලඟ තියන්ට මම සොඳුරු මధుරු අරමුණක්සේ පෙන්눔 කරන්න. ගිනි දැල්ලේ ස්වභාවයේ බඳුමයි. එහෙනම් වරද කාගේද තියෙන්නේ? පළඟතුයාගේ දැක්මේ. පළඟතුයා සොඳුරු මధుරේ ප්‍රිය අරමුණක් හිතුවට දැක්කේ විෂම වූ රළු දුක් වූ අරමුණක් නපුරු යමක් තමයි ප්‍රිය සොඳුරු දෙයක් හිතුවට දැක්කේ. එහෙනම් වරද තියෙන්නේ කොතනද? පළඟැටියගේ දැක්මේ. පළඟැටි දැක්මේ. ඒ දැකීමේ දෘෂ්ටියේ වරද උමුට ළඟා කරලා දුන්නේ කොහොමද? ඒ වැරදි දෘෂ්ටිය උමුට ළඟා කරලා දුන්න පළඟැටියට මරණය හෝ මරණයට ආසන්න දුක. දෙවි පවි පිලිස්සී යන්ට උනා. සැප නෙමෙයි ලැබුණේ. හොයාගෙන ගියේ සැප. ලැබුණේ දුක. පැහැදිලි. දැන් අපි හිතුවේ ඔබට පෙනෙන රූපයත් ඔබට ඇහෙන ශබ්දය දැනෙන ගන්ධය දැනෙන රසය දැනෙන පහස ඵලංගිතයට ගිනි දැල්ල පෙනුනේ යම්සේද ඔබ මේ අරමුණු දිහා බලන්නෙත් ඵලංගිත දැක්මෙන් ඵලංගිත දර්ශනයෙන්ද කියලා අපි ටිකක් හිතලා බලුවොත් ඒ දැක්මේ මේ දැක්මේ එච්චර ලොකු වෙනසක් නැහැ. අපි මේ ලෝකයේ තුල කටයුතු කරන්නේ අනාර්ය ප්‍රතිපදාව තුල ඵලංගිත දර්ශනයේ ඵලංගිතයට රූපය ගිනි දැල්ල මధుර රූපය වූ අරමුණක් සේ පෙනුණා. ඔබටත් රූපේ ශබ්දේ ගන්ධේ රසේ පහස සුඳුරු මధుර ප්‍රිය අරමුණක්සේ දකිනවා. දකින නිසා පළඟැටියේ තිඳලා ඒ අරමුණ හොයාගෙන පියාඹගෙන ගියා වගේ ඔබත් මధుරයි ප්‍රියයි සුඳුරුයි කියලා දකින අරමුණෙන් සැප ලැබීම සඳහා ඒ අරමුණ කරා යනවා. අපි අරමුණට ලං වුණේ සැප ලබන්න. ලබාගත් අරමුණ අපට උදා කරලා දුන්නේ මොනවද කියලා අපි විමර්ශනය කොට බැලුවොත් නුවණින් ආස්වාදේ ආදීනවය ඒ ලබාගත් අරමුණ තුල පුංචි ආස්වාදයක් නැතුව නෙවෙයි. පළඟැටියට ඒ අරමුණේ ආස්වාදයක් නොතිබුණා නම් පළඟැටිය ගිනි දැල්ල කරා යන්නේ නෑ. අපි දකින මේ අරමුණෙහි ලොකු ආස්වාදයක් වින්දනය කරනවා. හැබැයි අපිට ආදීනවය පේන්නේ නැහැ. සමහර වෙලාවට ආදීනවය දකිනකොට ප්‍රමාද වැඩි. පළඟැටිය පහන් දැල්ල මුල දෙවි තුලසී නිය යන්නේ පහන් දැල්ල දුකයි කියන නපුරු රළු පහසක් කියන අවබෝධයෙන් නෙවෙයි. ගිනි දැල්ලේ සැප තිබුණා මට සැප විඳින්න බැරි වුණාන කියන මෝඩකමත් එක්කයි. අපිටත් ඕන තරම් අරමුණී ගැටිලා දෙවිලා පිලිස්සලා දුකට වේදනාවට පත්වෙච්ච අවස්ථා ඕන තරම් තියෙනවා. හැබැයි අපි පළඟපියා වගේමයි ඇත්ත ඇති සැටියෙන් දැක්කනේ. සැප තිබුණා මට ඒ සැපේ හිඳගන්න බැරි වුණා කියන මෝඩකමකින් තමයි එහෙම අත්දැකීමක්ම අවසන් වුණේ. මෙන්න මේ මිත්‍යා සංකල්පයෙන් නිදිලා මේ මිත්‍යා සංකල්පයේ තියෙන භයානකකම තේරුම් ගත්ත දවසකට අපිට ඕන වෙනවා මෙන්න මේ ගමන වළක්වන්න ඉන්ද්‍රිය භාවනාව. පළඟෙටියට ඈතදීම මේ අරමුණ ගැටෙනකොට මනාප භවය උපදිනවා. ඒතන් මනාපයට ලැජ්ජා වෙලා පිළිකුලට පත් වෙලා දුකට පත් වෙලා පාලනය කරගන්න තරම් නුවණක් පළඟෙටියට නැති නිසා උතන් මනාපය ඔස්සේ ඉදිරියට යාමේ ප්‍රතිඵලය මෙලෙවින්ම පළඟෙටියා දෙවි පිලිස්සි දුකටපත් වෙනවා. අපටද මෙන්න මේ උපදින සලායතනයට සලායතනය කිව්වේ ඇහැ කන නාසය දිව කය මන චක්ඛායතන සෝතායතන ගහනායතන ජීවායතන කායායතන මනායතන මේ හයට අරමුණු ලැබෙනකොට පළඟටියට ගිනි දැල්ල පෙනුනා වගේ මේ අරමුණු ලැබෙනකොට උපදිනවා මනාපමනාප බව. මනාපේ උපන්නත් තමනාපේ උපන්නත් ඒක එතනින්ම ගෙවා දමන්න බැරි වුණොත් ඒක ආදීනව ඒක භයානකකම දැකලා ඒක නිරුද්ධ කරගන්න බැරි වුණොත් ඒ පන් මනාපේ අමනාපේ නිසා අපි ත්‍රිවිධ වූ කර්ම රැස් කරගන්න තැනකට දක්වා මෙලවින් දැවෙන පැවෙන පරලොවින් දැවෙන පැවෙන තැනකට යන්න වෙන එක වළක්වන්න පුළුවන් කමක් නැහැ. යම් කෙනෙකු මෙලවින් දැවෙන්නේ තැවෙන්නේ නැතුව පසු තැවෙන්නේ නැතුව දුකටපත් වෙන්නේ නැතුව ඉන්න කැමති නම් සසරින් දුක ගෙවා ගන්න කැමති නම් මෙලවින් පරලවින් සුව සැප විඳින්නට කැමති නම් අන්න ඒ සැබෑ සැපයට කැමති කෙනා ඉන්ද්‍රිය සංවරය ඉන්ද්‍රිය භාවනාව පිළිබඳව විමසිලිමත් විය යුතු වෙනවා. එනිසා ඔන්න බුදුරජාණන් වහන්සේ අපට මෙන්න මෙවන් පදනමකට අවබෝධය රැගෙන එන්නට පුළුවන් නම් අපි හැමෝගෙම අවශ්‍යතාවයක් වෙනවා. එහෙනම් මටත් මේ අරමුණු ලැබුණාම මේ මනාපමනාප උපදිනවා. ඒ පරිදි මනන මනාපමනාපය නිසා මේ විදිහේ කාය වාක් මනෝ කර්ම දක්වා මෙලවින් පරලවින් දෙවෙන තවෙන පළඟටි ආතත්තු ඉරනම ඒ විදිහින් අත්විඳින්නට වෙනවාය එහෙම අත්විඳිනවාය කියන සැබෑ යථාර්ථය තම ජීවිතයේ තුලින් නුවණින් අර්ථ පරීක්ෂා කොට දැකගත් දවසට අනේ මේ ඉන්ද්‍රිය කෙසේනම් සංවර කරගන් දෝ කියලා සොයා දැනගන්න අවශ්‍යතාවයේ සච්ඡන්දතාවයේ කැමැත්ත උපදිනවා. එනිසා අපි ඉන්ද්‍රිය භාවනාව ගැන හොයන්නට ප්‍රථම මේ ඉන්ද්‍රිය පරිහරණය නිසා සිදුවන අවාසිය, අලාභය, අනර්ථය පිළිබඳව පළඟැටි දර්ශනය පිළිබඳව, පළඟැටියාගේ දැක්ම පිළිබඳව හිතලා එවන් දැක්මකින් පරිහරණය කරන අපේ ආයතන නිසා මේ ජීවිතය තුළ අත්දකින්නට වුණු යථාර්ථය එයම නොවේද කියලා විමස විමසා බලපු කෙනෙකුට ඒකාන්ත අවශ්‍යතාවයක් වෙනවා ඉන්ද්‍රිය භාවනාව, ඉන්ද්‍රිය සංවරය සඳහා ඉක්මෙන්න. අන්න ඒ සඳහා හොඳම ඉගෙනීමක් බුදුරජාණන් වහන්සේ මජ්ඣිම නිකායේ උපරිපන්නාසකේ අවසාන සූත්‍රය, මජ්ඣිම නිකායේ 152 වෙනි සූත්‍රයේ හැටියට, අන්තිම සූත්‍රයේ හැටියට ඉන්ද්‍රිය භාවනා සූත්‍රය පනවා තිබෙන දේශනා කරලා තියෙනවා. ඛජංගලා කියන නියම් ගමෙහි මුඛේලෝ කියන වනදහනෙහි බුදුජානන් වහන්සේත් ආනන්ද සාමීන් වහන්සේත් ඉඳා වැඩ සිටියේ. උන්වහන්සේලා වැඩ සිටි තැනට උත්තරනම් මානවකයෙකු, තරුණයෙකු උන්වහන්සේව දකින්නට එනවා. මේ උත්තර කියන මානවකයා, තරුණයා එවකට ජම්බුද්වීපයේහි චිරප්‍රසිද්ධ ඝන ප්‍රධාන ගුරුවරයෙකු වශයෙන් හිටිය පරාසරිය කියන බ්‍රාහ්මණතුමාගේ ප්‍රධානතම ප්‍රියතම ශිෂ්‍යවරේ, පරාසරිය කියන බමුණගේ ශිෂ්‍යවරේ මේ උත්තර මානවක බුදුරජාණන් වහන්සේ සමග වැඳ නමස්කාර කරලා සතුට සාමිචී යෙදුනට පස්සේ එකත් පස්සෙ සිටි කල්හි බුදුරජාණන් වහන්සේ උත්තර මානවකගෙන් අහනවා, මානවකය ඔබේ ඇදිරිදු වූ පරාසරිය බමුණුතුමා නුඹලාට ඉන්ද්‍රිය භාවනාවත් උගන්වනවාද? උත්තර මානවක හරි ආඩම්බරෙන් තමන්ගේ ගුරුවරයා පිළිබඳව, එහෙමයි ස්වාමීනි, අපේ ඇදුරුතුමා අපට ඉන්ද්‍රිය භාවනාව පනවනවා, ඉන්ද්‍රිය භාවනාවෙහි අපි යොදවනවා. කොහොමද උත්තර මානවකය ඔබේ ඇදුරුතුමා ඉන්ද්‍රිය භාවනාව පනවන්නේ? උත්තර මානවක කියනවා, ස්වාමීනි, ඇසින් රූප නොදකින තරමට හොඳයි, කනින් ශබ්ද නොඅසන තරමට හොඳයි, මෙසේ මෙසේ හික්මෙන්න කියලයි අපේ ඇදුරුතුමා අපට දේශනා කරන්නේ, ඉන්ද්‍රිය භාවනාව පනවන්නේ. අදත් සමහර වෙලාවට මේ ශාසනෙත් සමතේ භාවනාව හැටියට පරාසරි බමුණුතුමාගේ ඉගැන්වීම අනුගමනය කරන අය නැතුවා නොවි. එවිට බුදුරජාණන් වහන්සේ කුමක්ද උත්තර මානවකට කිව්වේ? උන්වහන්සේ ආනන්ද හාමුදුරුව අමතල කියනවා, ආනන්දය මේ උත්තර මානවක කියන විදිහට පරාසරිය බමුණුතුමාගේ ඉන්ද්‍රිය භාවනාව ඇසින් රූප නොදකින තරමට, කනින් ශබ්ද නොඅසන තරමට ඒක ඉන්ද්‍රිය භාවනාව නම් වැඩි ඉන්ද්‍රිය ඇති බව නම් එහෙනම් ආනන්ද මේ ලෝකේ වැඩි ඉන්ද්‍රියන් නැත්තේ, වඩන ලද ඉන්ද්‍රියන් නැත්තේ ජාත්‍ය අන්ධය උත්පත්තියෙන්ම බිහිරි වූ වැඩි ඉන්ද්‍රියන් ඇතියයි කිය යුතුයි. ඔහු රූප දකින්නෙම නැහැ, ශබ්ද අහන්නෙම නැහැ. පරාසරී බමුණගේ මේ ඉගැන්වීම හැටියට මේ අයත් ඉන්ද්‍රිය භාවනා වඩන අය, ඉන්ද්‍රිය භාවනා වැඩි අය විය යුතුයි නේද? මෙහෙම කියනකොටම උත්තර මානවකට කර කියාගත හැකි කිසිවක් නැතිව ගියා. මංකු භූතෝ පත්තක් කන්දෝ, කඳට හෙළූ ඇස් ඇතිව සිතාගත හැකි සිතුවිලි වලින් තොරව නිහඬව බිම බලාගෙන නිරුත්තර වුණා උත්තර මානවක බුදුරජාණන් වහන්සේගේ මේ ප්‍රකාශය. උත්තර මානවක නිහඬව කිසිවක් කතාවක් නැහැ. ලැජ්ජාවට පත් වුණා තමන්ගේ ගුරුවරයාගේ ඉගැන්වීම පිළිබඳව. කොච්චර නිසරු ඉගැන්වීමක්ද! බුදුරජාණන් වහන්සේගේ එකම ප්‍රකාශයකින් මහා ගණප්‍රධාන ජනප්‍රිය චිරප්‍රසිද්ධ පරාසරි බමුණුතුමාගේ ඉගැන්වීම කොච්චර හිස් වූවක් පුස්සක් බවට පත් වුණාද කියලා තම ගුරුවරයා පිළිබඳවම ඔහුටද සංවේගයක් උපන්නා. කර කියාගත හැකි කිසිවක් නැතුව ගියා. ඔහු නිහඬ බව දැනගත්ත බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට කතා කරලා අහනවා, ආනන්ද මේ අරිය ශාසනේ, මේ ආර්ය ශාසනේ ඉන්ද්‍රිය භාවනාව මොකක්ද? ආනන්ද හාමුදුරුව බොහෝ මුදුන් තබාගෙන කියන, ස්වාමීනි සුගතයන් වහන්සේටම වැටහේවා, සුගතයන් වහන්සේටම වැටහේවා, සුගතයන් වහන්සේ දේශනා කරන දේශනාවක් මසා ධාරණය කොට ශ්‍රාවකයෝ පිළිපදින්නාහ. එනිසා උන්වහන්සේ බුදුහාමුදුරුවන්ගෙන් ඇයද සිටියා, ස්වාමීනි ආර්ය විනයෙහි ඒ අනුත්තර ඉන්ද්‍රිය භාවනාව දේශනා කොට වදාරන සීක්වා කියලා. උන්වහන්සේ ඒ අනුත්තර ඉන්ද්‍රිය භාවනාව පිළිබඳව දේශනාව උන්වහන්සේ මෙසේ වදාලා, චක්කුණා රූපං දිස්සා uppajjati manapam uppajjati amanapam uppajjati manapa amanapam se evam tajanati uppannam ko mudam manapam uppannam amanapam uppannam manapa amanapam tanchako sankatan ularikam paticca samuppannam etam santam etam panitam yaditam upekhati tasetam uppannam manapam uppannam amanapam uppannam manapa amanapam nirunjati upekha santhati siyatapi ananda cakkuma puruso miletva nimileya nimiletva umileya eva meva ko ananda yassa kassati evam siddham evam tuvatam evam appakasireneva uppannam manapam uppannam amanapam uppannam manapa amanapam nirunjati upekha santati punaca param ananda bhikkhuna sotena saddham sutva uppajjati manapam uppajjati amanapam uppajjati manapa amanapam sevam pajanati uppannam ko me idam manapam uppannam amanapam uppannam manapa amanapam tanchako sankatam olarikam paticca samuppannam etam santam etam panitam yadidam upekkhati tassatam uppannam manapam uppannam amanapam uppannam manapa amanapam nirujjati upekha santhati seyyatapi ananda seyyatapi ananda balava puriso accharan prahariya evameva ko ananda yassa kassa jivam sigham evam tuvatam evam appakasireneva uppannam manapam uppannam amanapam uppannam manapa amanapam nirujjati upekha santhati ayam uccatananda ariyassa vinaye anuttara indriya bhavana සෝතවිඤ්ඤේයේසු සද්දේසු මේ විදිහෙන් උන්වහන්සේ මේ ශාසනයේහි අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනාව පිළිබඳව පැහැදිලි කොට දේශනා කොට වදාරනවා. චක්ඛුනා රූපං දිස්සා uppajjati manapam uppajjati amanapam uppajjati manapamanapam මේ ශාසනයේ භික්ෂුවට මේ ශාසනයේ හික්මන කෙනාට ගිහි වේවා පැවිදි වේවා හික්මන කෙනාට එහෙට රූපයක් ලැබුණා ඒ හේතුවෙන් මනාපය උපදින්න පුළුවන් අමනාපය උපදින්න පුළුවන් මනාප අමනාප උපදින්න පුළුවන්. එහෙම උපන්නහම ඔහු සෝ එවං පජානාති. එහු නෝනින් බලනවා උපන්නං කෝමේ ධම්මනාප. අනේ මට මනාපෝ උපදිලා නේද? එහෙම නැත්තම් දැන් මට මනාපෝ උපදිලා නේද? දැන් මට මේ උපදිලා තියෙන මනාප අමනාපෝ නේද කියලා බලනවා. පංචකෝ සංකතං ඕලාරිකං පටිච්ච සමුප්පන්නං. මේ පන්මනාප අමනාපය ඒතු හේතු ධර්මයෝ සංකතයි ප්‍රත්‍යයෙන් හටගත් දෙයක් නේද? ඕලාරිකයි රළුයි නේද? පටිච්ච සමුප්පන්නං පටිච්ච සමුප්පන්න ධර්මතාවයක් නේද? ඒතං සම්පං ඒතං පනීතං යදි ධම්මපේක්ඛති. ඒ ශාන්තෝ ප්‍රනීතෝ උපේක්ෂාව උතුම් නේද කියලා ඒ උපේක්ෂාවෙහි පිහිටන්න දෙහික් වෙනවා. අන්න එවිට තස්ස උපන්නං මනාප. ඔහුට උපන් මනාපේ අමනාපේ මනාප අමනාපේ නිරුද්ධති උපේක්ඛා සන්තති. නිරුද්ධ වෙනවා. ඒ ශාන්ත වූ උපේක්ෂාවෙහි සිත පිහිටනවා. සේයදාපි ආනන්ද චක්කුමා පුරිසෝ. මේ උපන් මනාප අමනාපේ උපදින්නේ කොච්චර වෙලාවකින්ද? කොච්චර කාලයක් යනවද මේ උපන් මනාප අමනාපය දුරු කරගන්න මේ අනුත්‍රින්දී භාවනාව තුළ? චක්කුමා පුරිසෝ උන්නිලෙත්තා නිමිලෙය නිමිලෙත්තා උමිලෙය. පියාගත්ත ඇස් දෙක අරගන්න. ඇරපු ඇස් දෙක පියාගන්න කොච්චර වෙලාවක්ද යන්නේ? ඒවමේව කෝ ආනන්ද යස්ස කස්සජි ඒවං සීගං ඒවං කියතං ඒවං අප්‍රකසරේ. මෙන්න මෙබඳු වේගයෙන් කල් නොයවා වෙලාව නොයවා වහාම ඉක්මනින් උපන් මනාපය උපන් අමනාපය උපන් මනාප අමනාපය නිරුද්ධ වෙනවා. උපේක්ෂාවෙහි පිහිටනවා. මෙන්න මේක තමයි අනුත්‍රේන්ද්‍රීය භාවනාව. චක්කු විඤ්ඤේයේ ස්වරූපේසු ඇසින් දතේතු රූප විසෙහි. මේ විදියට ඉන්ද්‍රිය හයතම පණවනවා. දැන් අපිට ප්‍රශ්නේ තියෙන්නේ අපිට උපදින මනාපය අමනාපය මනාප අමනාපය එහෙට අරමුණු ගැටුණාම එන පියාගත්ත සරින්න එරියස් වහන්න මෙබඳු සනික වේලාවකට මේතරම් ඉක්මනින් මේතරම් ඉක්මනින් මේ උපන් මනාපය අමනාපය නිරුද්ධ කරන්නේ කොහොමද? දැන් මේක කියවුණා පංචකෝ සංකතං ඕලාරිකං පටිච්ච සමුප්පන්නං. ඒතං සන්තං ඒතං පනීතං යදිදං උපේක්ඛ. ඔය උපන් මනාපේ අමනාපේ දිහා බැලුවේ සංකතයි ඕලාරිකයි පටිච්ච සමුප්පන්නයි කියන දහමකි. මොකද්ද මේ කියන වචන තුන? දැන් අපටත් මනාපය අමනාපය උපන්නහම ඒක සංකතව ඕලාරිකව පටිච්ච සමුප්පන්නයි කියලා මේ වචන තුන මෙතුරුවට මේ පියාගත්ත සරින්නට කලින් ඇරගත්ත පියාගන්නට කලින් උපන් මනාප අමනාපය දුරු කරන්න පුළුවන් කමක් නෑ. එහෙනම් මේ සංකතව ඕලාරිකව පටිච්ච සමුප්පන්නයි කියන තැන නිකන් වචන තුනක් කියනවා නෙමෙයි. මේ මනාපය අමනාපය මනාප අමනාපේ උපන්නේ කොතනද කොහොමද කියලා දැකලයි නුවණින් යම දකිනුයි මේ වචනිය කියන්නේ කැමැත්ත අකමැත්ත උපන්නේ කොතනද කොහොමද කියන නුවණින් දකින දහමක් එකයි මේ වචන ටික කියවෙන්නේ දැන් මෙන්න මේ සූත්‍රයේ තුල සඳහෙච්ච අර්ථ මෙතන තියෙන අපට තිබෙන සඳහෙච්ච දහම මේක කුරු මොකද්ද මේ සංකතයෝරාරිකය පටිච්ච සමුප්පන්නයි කියන්නේ මොකක්ද මේ කොතනද මේ කියන්නේ කොහොමද කියලා කොහොම බලලාද මේ කියන්නේ මෙන්න මේ තැනගෙන අපට නුවණක් නේ දැන් උන්වහන්සේ මේ දේශනාව තුළ පැහැදිලි කරනවා ඇසට ගැටීම නිසා උපදින මනාපමනාපේ දුරු කරන්නේ යන්නේ උන්නිලෙත්තානි නිලේය නිලෙත්තා උමිලේය පියාගත්ත සරින්න ඇරගත්ත ස්පියන්න කලින් එච්චරක් මනින් පුළුවන් කියලා කනට ගැටෙන ශබ්දේ නිසා උපන් මනාපය මනාපේ මනාපමනාපේ නිරුද්ධ කරන්න පුළුවන් කියන්නේ බලවත් පුරුෂෝ අච්චරන් පහරෙය බලවත් පුරුෂයෙකුට මේ අසර ගසන්න කොච්චර සනික වේලාවක්ද යන්නේ එබඳු අල්ප වූ වේලාවක යස්ස කස්ස ජීවං සීදං වේවන්තේ තං ඒවං අපකස වේගෙන් ශීඝ්‍රයෙන් වෙලා නොවේවා උපන්මනාපය මනාපය නිරුද්ධ වෙනවා නාසයට ගැටෙන ගන්ධය කොච්චර ඉක්මනින්ද නිරුද්ධ වෙන්නේ ඊසක පෝණේ පදවනි පත්ති උදගත ස්ථානං තවත්නම් තුමසන්ත හන්ති නෙළුම් පතෙහි රැඳුණු දිය ටික නෙළුම් කොළේ එසවෙනකොටම ඒ එසම එසවෙනවත් සමගමයි වතුර බිංදු ටික පහළට ගලන්නේ එසවෙන එක පළමුව දිය බිඳ ගලන එක පසුව නෙමෙයි එසවෙනවත් එක්කමයි නෙළුම් පත මත තියපු දිය බිඳු ගලාගෙන යන්නේ දේබිඳු කොළවේ සවද්දී ඒ මත දේබිඳු රඳවන්න පුළුවන් කමක් නේ ඉක්මනින් ගලාගෙන බහිනු පාලට යෝගී වේදෙන් නාසයට උපන් ගන්ධේන සාපන් මනාපමනාපෝ මනාපමනාපෝ නිරුද්ධ වෙනවා මේ දහම දක්ම තුළ දිවට ලැබෙන රස දිවට ලැබෙන රසයත් ඒ වගේම බලවාපුරුෂෝ ජීවග්ගේ කේලපින්දං සංයුක්තා අපකසරේන වමෙය බලවත් පුරුෂේකු කේලපින්දක් දිවගතගෙන ජීවග්ගේ තලාගටගෙන දිවාගටගෙන එක එළියට දාන්න කොච්චර සීඝ්‍ර පුංචි වෙලාවක්ද යන්නේ එබඳු වෙලාවකින් පුළුවන්කම තියෙන්න ඕන දිවට රසයක් ලැබිලා උපන් මනාපමනාප මනාපමනාපයෝ නිරුද්ධ කරන්න කයට පහසක් දැනිලා උපදින මනාපය අමනාපය මනාපමනාපය නිරුද්ධ කරන්න මේ සංකතයෝලාරකයි පටිච්ච සමුප්පන්නයි කියලා දකින දහම තුල ඒපන් මනාපමනාපය නිරුද්ධ වෙන්න යන්නේ සේයතාපිය ආනන්ද බලවාපුරුෂේ සම්මිංජිතං වාබාහං පසාරේය පසාරිතං වාබාහං සම්මිංජේය ආනන්දේ බලවත් පුරුෂයෙකුට කළාට නවන්නට නමාගත්තට දිගහරින්නට කොච්චර සල්ප වේලාවක්ද යන්නේ ඒමේම කෝ ආනන්ද යස්ස කස්සචි ඊවං සීගං ඊවං තුටං ඊවං අප්පකසේ නේව උප්පන්නම් මනාපං උප්පන්නං අමනාපං උප්පන්නම් මනාප අමනාපං නිරුජ්ජති උපේක්ඛා සංඛාත්‍යයං උච්චතානන්ද අනුත්තරා ඉන්ද්‍රිය භාවනා කාය විඤ්ඤේයේසු පොට්ටබ්බේසු මනසට අරමුණු ගැටිලා මනාපමනාපේ මනාපමනාපේ උපදිනෝ ඒක නිරුද්ධ කරන්නේ කොච්චර සල්ප වේලාවක්ද යන්නේ මේ ධර්ම දැක්කහම දිවසන් තත්ත්වයේ අයෝකතාහි දවසක් මුලින්නේ ගිනියම් වෙච්ච යකඩයක් මතට දේවා තීනීවා උඩකට ස්ථානං පවත්තේ දිය බින්දු එකක් දෙකක් හෝ දැමුවොත් යම් පුරුෂයෙක් බලවත් පුරුෂයෙක් ඒ ගිනියම් වෙච්ච ලෝහයේ මතට දිය බින්දු වැටෙනවත් එක්කමයි පරිආදානං ගච්ඡති දෙවිලා වියලියන්නේ වහාමයි ඒ වගේ එක්මනින් මනාපෝපන් මනාපෝපන් නමනාපෝපන් මනාපමනාපෝ නිරුද්ධ කරන්න පුළුවන් එහෙනම් මේ සලායතනයේ තුලම උපදින මනාපය අමනාපය මනාප අමනාපය නිරුද්ධ කරන්න නම් අපි දැන් සාරා විමසාගත යුතු තැනක් තියෙනවා මොකද්ද සංකතයි කිව්වේ ඕලාරිකයි කිව්වේ පටිච්ච සමුප්පන්නයි කිව්වේ මොකක්ද කොතනද මෙන්න මේ ටික දැනගත්ත කෙනාට පුළුවන් උපන්මනාපමනාපෝහ නිරුද්ධ කරන්න වහාම නිරුද්ධ කරන්න එහෙනම් අපි බලන්න ඕන මනාපේ අමනාපේ මනාප අමනාපේ උපදිනවා කියන තැන මොන වගේ ධර්මතාවයක් යෙදුලද මේ සිද්ධ වන්නේ කියලා අපේ දැනුමට අනුව නම් බැලුවොත් හරි පහසුවේ හැට රූපයේ ගැටිච්ච නිසා කනට ශබ්දය ලැබුණ නිසා නාසයට ගන්ධය දුවට රසය කයට පහස ලැබුණ නිසා අපේ උත්තරේ හරි සරල නමුත් මේ තුල තියෙන යථාර්ථය දහම විමර්ශනය කරලා බලන්න ඕන මෙහි කියවෙන යථාර්ථය හඳුනගන්න එහෙට රූපයක් ගැටුණු පමණකින් එහෙට රූපයක් ගැටුණු පමණකින් මේ මනාපය මනාපය උපදිනව නෙමෙයි එහෙට රූපයක් ගැටිලා තව තවත් සිදුවිය යුතු එකතු වේ යුතු ධර්මතාවය දැන් අපි බලමු සිහිය විසඥ කළ සිහි නැති කළ මිනිස්සෙකුගේ ඇහැ තියෙනවා කන තියෙනවා නාසය තියෙනවා දිව තියෙනවා කය තියෙනවා දෙනිනවද අරමුණු මියගිය මිනිස්සෙකුගේ ඇහක් තියෙනවා කනක් තියෙනවා නාසයක් තියෙනවා දිවක් තියෙනවා කයක් තියෙනවා පේනවද ඇහෙනවද දැනෙනවද නේ එහෙනම් ඇහ කන නාසය දිව කය කියන මේ අපිට පේන ටික තිබුණු තරමින් දකිනවා අහනවා දැනිනවා කියන කාරණා ටික සිද්ධ වෙන්නේ නැහැ දකින්න අහනවා දැනෙනවා දැනගන්නවා කියන ටික වෙන්න එහ කන නාසය දිව කය මන මේ ටික විතරක් මදි මේකට එකතු වෙන්න ඕන චිත්ත චෛතසික ධර්මයේ තියෙන සිතත් සිතුවිලි තුපන්නේ නැත්නම් එහෙට රූප දකින්න බෑ කනට ශබ්ද අහන්න බෑ. නාසයට ගන්ධ, දිවට රස, කයට පහස ලබන්න බෑ. සිතට සිතුවිලි දැනගන්න බෑ. ඒව දැනගන්න නම් සිතත් සිතුවිලිත් උපදින්න ඕන. එහෙනම් මොන හැට රූපයක් ගැටිලා මනාපේ අමනාපේ උපදිනවා කියන තැන අපේ දැනුවත් වෙන්න වෙනවා. කොහොමද හැට රූපයක් ගැටිලා සිතත් සිතුවිලිත් උපදින්නේ? ඒ නිසා කොහොමද දකින් නැසින් සිදු වෙන්නේ? ඔන්න අපි අහගත යුතු දෙයක්. කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණය මේ ශාසනයේ නිවන් දකින ප්‍රතිපදාවේ පළවෙනි අංකයට දේශනා කරන්න වෙන නිසා අපි මේ ටික අහගන්න ඕන, දැනගන්න ඕන, කියවන්න ඕන. එහෙට රූපයක් ගැතුනහම මේවා උපදින්න ඕනද දකින්න? එහෙත් තිබුණාම මදිද දකින්න? කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක හැම කෙනෙක්ම කියන්නේ එහෙන්මයි රූප දකින්න කියලා. රූපේ පිළිබඳව මේ ශාසනයේ බුදුහාමුදුරුව අපට උගන්වනවා රූපේ 28කට 820 රූප. පඨවි ආපේ තේජෝ වායෝ කියලා ප්‍රධාන හතරක් පෙන්නනවා. ඒකට කියනවා සතර මහා භූත කියලා. සතර මහා ධාතුව කියලා. ඊළඟට ඒ සතර මහා ධාතුව නිසා උපදින සතර මහා ධාතුවේ එකතුව නිසා උපදින රූප කොටසක් තියෙනවා. ඒ ටිකට කියනවා උපාදාය රූප කියලා. ගණනින් උපාදාය රූප 24යි, සතර මහා ධාතුවයි 4යි 24යි 28යි 820 රූප. මේ 820 රූපයන්ගෙන් එහෙට දකින්න පුළුවන් එක රූපයක් වර්ණ රූපේ. වර්ණ සතහන විතරයි එහෙ උපදින්නේ, එහෙ ගැටෙන්නේ. එහෙට අනිත් රූප 27ම දැකිය නොහැකි අනිදස්සනයි. දකින්න බෑ. හැබැයි අපි ලෝකෙම හිතාගෙන ඉන්නේ හැ රූප දකින්නවා කියලා. අපි උදාහරණයක් අරගෙන බලමු. එහෙම රූප දකින්නේ කියලා. හිතන්න දැන් මෙන්න මේ මැද්දේ අපේ ඇස්වලට ගැටෙනවා එකම අරමුණක්. එකම අරමුණක් ගැටෙනවා. අපි හිතමු කාන්තාවකගේ රුවක් කියලා. යම් කාන්තාවකගේ රූපයක් අපි ඇස්වලට ගැටෙනවා. දැන් හැමෝගෙම ඇහැට ගැටෙන්නේ එකම අරමුණ, එකම රූපය. දැන් අපි රූපය එහෙන් නම් දැනගන්නේ අපි මේ රූපය පිළිබඳව ඔක්කොම දැනගන්න ඕන එකක්නේ. අපේ දැනගැනීම සමාන උත්තර වෙන්න ඕන. ඒ හැමෝගෙම හැට ගැටුනි එකම රූපේ. ඒත් අපි බලමු උත්තර සමානද කියලා. මම දැනගන්න මේ මගේ අම්ම කියලා. දැන් මගේ හැට ගැටිච්ච රූපය ගැන මම දැනගන්නේ මගේ අම්ම කියලා. තව කෙනෙක් දැනගන්න මගේ බිරිඳ කියලා. තව කෙනෙක් දැනගන්න මගේ අත්තම්ම කියලා. තව කෙනෙකුගේ දැනගැනීම මගේ අක්කා කියලා. තව කෙනෙකුගේ දැනගැනීම මගේ නංගි කියලා. තව කෙනෙක් දැනගනීවි ලොකු අම්මා කියලා. තව කෙනෙක් දැනගනීවි පුංචි අම්මා කියලා. මේ ආදී විරුද්ධ වෙනවා දැනගැනීම් ටික. දැන් බලන්න හැට ගැටෙනි එකම අරමුණ. දැනගැනීම් අරමුණ පිළිබඳ නානා විධ වුණා. දැන් එහෙට ගැටුණු දේ නම් අපි දැනගන්නේ අපි හැමෝම දැනගන්න ඕන එක උත්තරයක්නේ. ඒ අපිට උත්තර ගොඩක් උනේ. එහෙනම් අපි ගැටුණු දේ දැනගෙන තියෙන්නේ. ඔන්න හිතන්න වටිනවා. හිතන්න දෙන. එයි එහෙම වුනේ. හැමෝටම ඇහැට ගැටුණු එකම අරමුණක් කිසි වෙනසක් නැහැ අරමුණේ. ඒ තවසානේ උත්තරය එකිනෙකට වෙනස්. එකිනෙකට වෙනස්. එයි එහෙම විවිධ උත්තර ලැබුණේ. මොකද කියලා හෙව්වද? හිතුවද ඒ ගැන? මේත් හෙව්වෙත් නෑ හිතුවෙත් නෑ. හොයන්න හිතන්න ඕන කමක් තිබුණෙත් නෑ ඒ ගැන. මීට පෙර අහලා තිබුණෙත් නෑ. දැන් අපි මොහොතකට හිතුවෙත් එයි එහෙම වෙන්නේ. ඔන්න අපට හැට අතිරේකව නිබඳ උත්තරයක් ලැබෙන්න එහෙනම් අපි නොදන්න අපි නොදකින තවත් දිනක් සැබවින්ම මේ දකින්න අහනවා දැනෙනවා දැනගන්නවා කියන තැනට එකතු වෙනවා නේද කියන සත්‍ය වූ අදහස උපදිනවා. එහෙනම් මේ තුල තවත් ධර්මතාවයක් යෙදෙන්න ඕන චිත්තචෛසික ධර්ම මේකට එකතු වෙන්න ඕන කියන කතාව ඇත්තක් වෙන්න ඕන. එහෙම නැත්තම් මෙහෙම නානාවිධ උත්තර ලැබෙන්න විදිහක් නැහැ නේ. එහෙනම් එහෙට විතරක් බෑ රූපේ දකින්න රූපේ ගැන දැනගන්න. කනට විතරක් බෑ ශබ්දේ අහන්න දැනගන්න. නාසයට බෑ ගන්ධය විඳින්න දැනගන්න. චිත්තජෛසික ධර්මනේ දිවට රස කයට පහස ලබන්න බෑ දැනගන්න බෑ චිත්තජෛසික ධර්මනේ කොහොමද දැන් මේ ඇහත් එක්ක කනත් එක්ක නාසයත් එක්ක දිවත් එක්ක කයත් එක්ක චිත්තජෛසික ධර්ම උපදින්නේ? අන්න ඔන්න ඒ සූත්‍රය ඔන්න ඒ වැඩපිළිවෙල දකින තැන තමයි අර සංකතයෝලාරිකයි පටිච්ච සමුප්පන්නයි කියන වදන. ඒ වචන ටික යථාර්ථයක් බවට පත් වෙන්නේ ඔන්න ඔය දැක්මත් එක්ක. එතකොට ඔබට සැබවින්ම ඉන්ද්‍රිය භාවනාවක යෙදෙන්න අවශ්‍ය නම් මෙන්න මේ තැන ගැන විශේෂිත අවධානය යොමු කරන්න වෙනවා. විශේෂිත අවධානයක් යොමු කරන්නට වෙනවා. ඒ ටික ගැන කතා කරන්නට වෙනවා, ඉගෙන ගන්න වෙනවා. දැන් වෙලාව කීයද? පුළුවන් ද තවත් ඉන්න? එහෙම නැත්නම් හෙට ඉතුරු ටික එක දවසට වුණාම වැඩි නේද? හොඳයි, අපි එහෙමනම් ඉතුරු ටික එතනින් එහාට කොහොමද මේ චිත්තචෛසික ධර්ම ටික එකතු වෙලා මේ කටයුත්තේ යෙදෙන්නේ කියලා අපි දැන් කතා කරමු. කරවසට වැටි වුණොත් කරුම්ක ගොඩ බදන්න ගිය යකාටත් එක කරුම්කයක්වත් අල්ල ගන්න බැරි වෙනවා. කැමැත්ත අකමැත්ත කියන තැන ලෝභ ද්වේෂයේ මූලික අවස්ථාව තියෙනවා. නමුත් එතන ඒ කැමැත්ත අකමැත්ත කියන මතම එපමණකින් ලෝභයේ ද්වේෂයේ අපි මරින්නේ නැහැ. ඒක අවිද්‍යාවක ව්‍යාපාද කියන තැනට ගියාම තමයි ඒක භයානක තත්වයේ තියෙන්නේ. කැමැත්ත අකමැත්ත කියන එක දැන් රහතන් වහන්සේටත් පහළ වුණානේ. අපි අනාගාමී සකදාගාමී සෝතාපන්නයාටත් පත් වුණානේ. ඒ නිසා ඒක නිරෝධෝසි. ඒක ස්වභාවය තමයි සැප වේදනා දුක් වේදනා දුක්ඛම සුඛ වේදනා කියන මේ තුන් වේදනා උපන්නෙන් පස්සේ කැමැත්ත අකමැත්ත උපදින එක ඒක ස්වභාවයක් ඒ එතන පාපී ස්වභාවයක් එතන නැහැ එතන එතකොට දුක උපන්නා ඒ දුක දුක හැටිය දැකලා ඒක අතහැරගත්තොත් එතන ඉහට යන්නේ නැහැ ඉවරයි එතකොට ඔව් එතන උපාදාන ස්කන්ධයක් තමයි උපාදාන ස්කන්ධය කියලා පෙන්වන්නේ මේ ශාසනයේ දුක්ඛ සත්‍යනේ සංකිටේන පංච පාදානස්කන්ධා දුක්ඛ දුක දුක හැටියට දකිනකොට ඒ පිළිබඳව තිබිච්ච චන්දරාගයක් තිබුණා නම් දුර වෙනවා සමුදය ප්‍රහාණය වෙනවා නිරෝධේ සාත් වෙනවා මග වැඩෙනවා දුක දුක හැටියට දකින්න අපි ඒ ගැන කතා කරමු හිට දැන් එහෙමනම් අද දවසේ මේ මොහොතේ අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනාව පිළිබඳව අපි යමක් දැනගත්තා අද රාත්‍රියේ පුරාවට එහෙට කොහොමද අරමුණු ගැටිලා දකින්නේ ඒකට කොහොමද සිත සිටුවේලි උපදින්නේ එකතු වෙන්නේ කොහොමද කියලා හිතන්න යම් සොයන්න යම් කරුණක් අපට ලැබුණා ඒ මත ටිකක් හිතන්න විමසන්න නුවණ මෙහෙවන්න ඒ සඳහා ශක්තිය භාග්‍ය වීරිය නුවණ ඔබට පහළ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා නියුතුම් සද්ධර්ම ශ්‍රවණින් තුලින් සම්බුදු පූජාවන් තුලින් අපි මතු කරගත්ත උදාරතර පුණ්‍ය කුසල සම්පත්තිය අපි හැම දිනට ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් නැති ඒ අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනාවෙන් සීක අසීක්ෂ ප්‍රතිපදාවෙන් සතර දුක් ගෙවා ගන්නට පාරමිතාවක් නොවේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා. මතු දිනක බුදුව ලෝකයේ දහම් මඟ කියාපාන ආර්ය මෛත්‍රී නාත මිද්බෝසතාණන් වහන්සේ ඇතුළු බුද්ධ බෝධිසත්වයන් වහන්සේලාටත් අල්පේසාක්ති මහේසාක්ති සාසන මාමක උපකාරක දිව්‍ය රාජ සමූහයාටත් මේ ගෘහ වස්තු ආදියට අධිග්‍රහිත සියලු දේව සමූහයාටත් මින් අයිති වේවා දිවයි සිරු වැඩි දියුණු වේවා පතන බෝධියෙන් අමා මහ නිවනින් සැනසෙත්වා තම තමන් නමින් නැසී මිය පරලෝකීය මව්පිය සහෝදර ගුරුවර ඥාති මිත්‍ර ද්වාදරුවන් ආදී සංසාරගත ඥාති හිතයි සීන්ටත් මේ පින් අත්පත් වේවා සසර ජීවිත සුවපත් වේවා සපවත් වේවා දුක් පිරි භයංකර ගෝර සසරෙන් එතර වේවායි සාදු කියා පුණ්‍යානුමෝදනා කරනවා පින්වත් හැම දිනාටත් හැදු වැඩ ගුරු දෙමාපිය ද්වාදරුවන් ආදී පවුල්වල හැම දිනාට සපත සාන්තිය සහනේ සනසිල්ල නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ සිද්ධ වේවා අපල උවදුරු කරදර බාධක කාය චිත්ත පීඩාවන් මගහැරේවා සියලු යහපත සාන්තිය සහනේ සනසිල්ල සලසේවා සියලු යහපත් බලාපොරොත්තු ප්‍රාර්ථනා සමුර්ධ වේවා සසර කතරේ සරණාතු නරකාදී දුගති බයකට සාපිපාසාදී දුකකට දුරුජන ඇසුරකට පත් නොවේවා සත්පුරුෂ ඇසුරම ලැබ තව තවත් ධම්මකට කුසල් මගට සිත් සතන් යොමුකොට සත්‍ය ධර්මයන්ගේ අවබෝධයෙන් ලබන අමා නිවන් සුවය කල්නෝවාම අපි හැම දිනාටම ලැබේවා සලසේවායි සාදු කියා ප්‍රාර්ථනා අභිවාදන සීලස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධං තියායුවං සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාති සමිච්ඡතු ධර්ම ශ්‍රවණානි සංසබලයෙන් හැමතුනිවන් සුසනසේවා.